හොඳයි, ශිරු දිනාටම තෙරුවන් සරණයි. අද දුටුගැමුණු ආරාමයේ සේනාසනිය මගින් පවත්වන ලබන භාවනා වැඩමුළුවේ ධර්ම සාකච්ඡා පැයටයි මේ පින්වතුන් සහභාගී වෙලා ඉන්නේ. මේ පැයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ භාවනා කරනකොට යෝගාවචරයන්ට ප්‍රායෝගිකව මතුවෙන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරගන්නටයි. ඉතින් අපි උදේ මතක් කරා ඒ පැයේදී ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ වගේම වාචසිකව ප්‍රශ්න ඉදිරිපත් කරගන්න පුළුවන් කියලා. ධර්ම සාකච්ඡා වාරයේ ආරම්භයක් වශයෙන් ලිඛිත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභා වාරය පටන් ගන්නවා. ඒ අතර මේ අත්තන්ට වෙන අහන්න කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරගන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒකට සාකච්ඡා කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙහිමයි. ඉන්ද්‍රයන් සංවර කළ යුතුයි යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? අපේ හාමුදුරුවනේ භාවනා කරන විට සිත එක ළඟට ගැනීමේදී තම සිත නාසය මුව ළඟටගෙන විනාඩි 15කට වඩා සිටියේ නොහැකි ලෙස තද හිසෙහි වේදනාවක් පවතී, දෑසෙහි වේදනාවක් පවතී. ඒට හේතුව පහදා දෙන්න. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. අනික ප්‍රායෝගිකව භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්නයක් ගැන තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. කියන්නේ නාසිකාග්‍රය හරියට හිත ගන්නකොට විනාඩි 15කට වඩා ඉන්න බෑ කියනවා. ඒ හරිය සතිය පිහිටවාගෙන ඉන්නකොට තද හිසේ කැක්කුමක් එනවා කියනවා. ඒ වගේම ඇස්වල වේදනාවක් එනවා කියනවා. ඇත්තටම මේකට හේතු කිහිපයක් බලපානවා. ආධුනික යෝගාවචරයේ තමන්ට ප්‍රකට වෙන මූල කර්මස්ථානය හොඳින් හඳුනාගත්තට පස්සේ, ඒ කියන්නේ ඉඳගෙන බොහොම පහසුවෙන් සැහැල්ලුවට වාඩි වෙලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තට පස්සේ තමන්ට වඩාත්ම ප්‍රකට වෙන අරමුණ ඉස්සෙල්ලා හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකෙදි මේ යෝගාවචරය ආනාපානය තමයි ප්‍රකට අරමුණ වශයෙන් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ තමන් ස්වභාවිකව හුස්ම ඉහළ යන එක, පහළ යන එක වඩාත්ම ප්‍රකටව පේනවා. එතකොට කිසිම අවස්ථාවක ඒ හුස්ම හොයන අරමුණින්, එහෙම නැත්නම් හුස්ම අල්ලා ගන්න ඕනේ කියන අරමුණින් බලෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියොත් තමන්ගේ හිසේ දැඩි තදවීමක්, තෙරපුමක්, වේදනාවක් එන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ කියන්නේ ආනාපානය කරන්න යනවා, ස්වභාවිකව වැටෙන ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පිහිටවන්නේ නැතිව බලෙන් ආශ්වාස ප්‍රශ්වාස ගන්න ගියොත් ඔළුවේ කැක්කුම එනවා. එහෙම නැත්නම් ওই බෙල්ල පිටිපස්සෙ තද වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපහසුතා මතුවෙනවා. ඊළඟට ඇස්වල වේදනාවෙන්ද ගොඩාක්ම හේතු වෙන්නේ ඒ තමන් ඒ නාසිකාග්‍රය දිහාට ඇතුලෙන් ඇස් දෙක ඇතුලෙන් ඒ දිහා බලන්න හදනවා. එතකොට දැඩි වෙහෙසක් එනවා. එතකොට ඇස්වල වේදනාකාරී ස්වභාවයක් මතුවෙනවා. ඒකට කිසිම අවස්ථාවක භාවනාව කියන එක ආයාසයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ආයාසයෙන් සිද්ධ කරන්න ඕන දෙයක් නෙමෙයි. බොහෝම සැහැල්ලු සමබර මනසකින් කරන දෙයක්. බොහෝම සැහැල්ලුවට වාඩි වෙලා ඇස් දෙක බොහෝම ලිහිච්ච ස්වරූපයෙන් වහගන්නේ. ඇස් පියන් දෙක බොහෝම සැහැල්ලුවෙන් වහගන්නේ කොයිම වෙලාවකත් ඇතුලෙන් නාසිකාග්‍රයේ දිහාවට ඇස් බෝල කරකලා බලන් යන්න එපා. එතකොට ඇස් වලට වෙහෙසයි. බොහොම සැහැල්ලු විදිහට වහගෙන හිතෙන් තමයි බලන්න ඕනේ නාසිකාග්‍රය ඔස්සේ සතිය පිහිටවන්න ඕනේ. හිතෙන් දැනගන්න ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා, පිට වෙනකොට පිට වෙනවා කියලා. කිසිම අවස්ථාවක භාවනාව කියලා කියන්නේ ආයාසයෙන් කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වගේ අතුරු කියන්නේ වේදනාකාරී ස්වභාවයන් එන එකට හේතුවක් වශයෙන් කියන්න පුළුවන් ආයාසයෙන් ආස්වාද ප්‍රාසාසය ප්‍රකට කරගන්න අදහසින් ගන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් හිසේ කැක්කුම ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඇස් දෙක ඒ නාසිකාග්‍රයේ දෙසට යොමු කරලා තදින් වෙහෙසලා බලන් උත්සාහවත් වුණොත් ඒ ඩෑෂ් දෙකේ වේදනාවක් එන්න තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඒ යෝගාවචරයට හිතෙනවද ඒ දෙකට අමතරව වෙන මොනවා හරි තමන් භාවනා විදගෙන කරන්න ගිහිල්ලා මේ වගේ කැක්කුමක් එනවා කියලා අදහස් ඉදිරිපත් කරන්න කැමතිද? ඉදිරිපත් කරපු කෙනා ඒක ඉදිරිපත් කරපු කෙනාගේ ප්‍රශ්නේ විසඳුණාද? ඊළඟට අහලා තියෙනවා ඉදුරං සංවර කළ යුතුයි යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන එක ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රියන් හයක් තියෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සංවරය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන් අසංවර භාවයට පත්වන එක වළක්වා ගන්න එක. ඒක සංවර කරගන්නේ සතියෙන්. ඇහැ කියන එක සංවර කරගන්නේ සිහියෙන්. කන කියන එක සංවර කරගන්න ඕනේ සිහියෙන්. නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රියන් හයම සංවර කරගන්න ඕනේ සිහියෙන්. සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනග්‍රාහි. ඇහෙන් රූප දැකලා නිමිති ගන්න යන්න එපා, අනුනිමිති ගන්න යන්න එපා. යම් හේකින් ඇහැ අසංවර භාවයට පත් වුනොත් ඒ ඇහි සංවර භාවයේ පිණිස කටයුතු කරන්න කියනවා. අන්න එහෙම තමයි ඇහැ රකින්නේ කියලා සරුවච්චන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට ඉන්ද්‍රිය සුගුත්වද්දාරෝ හෝති කියන තැන්වලදී සරුවච්චන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු කොන්න ඇහැට අරමුණක් වෙන අවස්ථාවක් ගැන. ඔන්න අපි අපේ ඇස් ඉදිරි පිටට අරමුණක් එනවා. එතකොට ඇහැ හොඳට තියෙනකොට බාහිර රූපය ඇස් ඉදිරි පිටට එනකොට චක්කු විඥානේ පහළ වෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූප දැන ගැනීම හිත පහළ වෙනවත් එක්කම අපිට යම්කිසි විඳීමක් පහළ වෙනවා. සැපක්, දුකක්, අදුක්කම සුඛක් ඒ රූපේ ආරම්භය. ඊළඟට යම් හඳුනා ගැනීමක් ඒ රූපේ මොකද්ද කියන හඳුනා ගැනීම පහළ වෙනවා. ඊළඟට විතක්ක පහළ වෙනවා. ඊළඟට ප්‍රපංච පහළ වෙනවා. මෙන්න මෙහෙම එක රූපයක් ඇහැට වර්ණ රූපේනකොට, කනට ශබ්ද රූපේනකොට, නාසයට ගන්ධ රූපේනකොට, දිවට රස රූපේනකොට, කයට ස්පර්ශ රූපේනකොට, මනසට ධර්ම රූපේනකොට මෙන්න මේ ආකාර එක ආයතනයක් ඉදිරියට ඒ බාහිර ආයතන එනකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. මදුපිණ්ඩික සූත්‍රයේ මේක බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඇහත් රූපයත් එනකොට ඒ තුනේ එකතුව කියන ඇහත් රූපයත් චක්කු විඥානයත් පහළ වෙනකොට ඒ තුනේ එකතුවට කියන ස්පර්ශය කියලා. පස්සපච්චය වේදනා ස්පර්ශ නිසා යම් විඳීමක් පහළ වෙනවා. ඒක සැප සහගත වෙන්න පුළුවන්, දුක් සහගත වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඊළඟට යම් වේදේති තං සංජානාති. ඒ විඳපු දේ හඳුනා ගන්න උත්සාහවත් වෙනවා. මේ ස්ත්‍රියාවක්ද, මේ පුරුෂයෙක්ද, මේ කන දෙයක්ද, මේ මොනවාද කියලා ඒ ඇස් ඉදිරි පිටට එන දේ හඳුනා ගන්න උත්සාහවත් වෙනවා. ඊළඟට යං සංජානාදි තං විතක්කේති. ඒ හඳුනාගත්ත දේ ආරම්භය විතර්ක කරන්න පටන් ගන්නවා. ආ මේක මේ වගේ දෙයක්, මෙහෙම හොඳයි, මෙහෙම හොඳයි කියලා ඒ හඳුනාගත්ත දේ ආරම්භය හිත ඇතුලේ තියෙන විතර්ක ගොඩ නගන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? යං විතක්කේති තං ප්‍රපංචේති. ඒ විතර්ක ගොඩ නැගීම හේතුවෙන් ප්‍රපංච පහළ වෙනවා. ඒ කියන්නේ හිත වැල්වට aran යනවා. අපි දැක්කේ රූපයක්. නමුත් අපේ හිත ගොඩාක් දුර ගිහිල්ලා. ඇසිදිරි පිට ආවේ වර්ණ සටහනක්. නමුත් ගොඩාක් දුර අපේ හිත අරන් ගිහිල්ලා අපි අතරමං කරලා දාලා. ඊට පස්සේ යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිස ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඇහින් දැකිය යුතු රූපය ආරම්භය ඒ කිනාව ප්‍රපංච සංඥා සංකා වලින් මැඬලනවා කියලා සර්වඥා වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙහෙම තමයි ඇහැ අසංවර භාවයට පත් වෙන්නේ. අපි රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපේ වශයෙන් සතියෙන් හඳුනා නොගන්න තාක් අපේ හිත ප්‍රපංච සංඛාවල ගත කරමින් කෙලෙස් වල ගත කරනවා. මෙන්න මෙච්චර දුර හිත යවන්නේ නැතිව අපිට ඇසිදිරිප්තින රූපේ වශයෙන් දැනගන්න පුළුවන් නම් ඇහැ සංවර භාවයට පත් කරනවා. යම් හේකින් ඇහැ ඇහෙන් රූපයක් දැකලා ඇලීමක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැටීමක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේ අකුසල ධර්ම පහළ වුණොත් ඒ අකුසල ධර්ම දුරු කිරීමට කටයුතු කරනවා නම් ඒකත් ඉන්ද්‍රිය සංවරය වෙනවා. අන්න මේකට හොඳ සතියක් අවශ්‍යයි. අන්න ඒකට තමයි සතියෙන් තමයි මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ. අන්න එහෙම තමයි ඇහැ සංවර කරගන්නේ. කනට අරමුණක් එනකොටත් එහෙමයි ඇලීම් ගැටීම් වලට යන්න දෙන්නේ නැතුව සතියෙන් මේ ශබ්දය නම් ශබ්දයක් වශයෙන් දැනගන්නවා. අපිට ශබ්දයක් ඇහුනහම අපිට ශබ්දේ වශයෙන් දැනගන්නේ නැහැ. මේක අරයා බැනපු ශබ්දයක් කියලා ඒ ශබ්දය ආරම්භය මනසේ ඇති වෙනවනේ ගති ටිකක්. ඒක අරයා බැනපු දෙය කියලා එයාට ගැට ගහනවා. ගැට ගහපු ගමන් අනිත් කෙනත් එක්ක රණ්ඩු වෙන්න කරුණු තියෙනවා අපිට. ගහ බැන ගන්න කරුණු තියෙනවා. වචනෙන් බැන ගන්න කරුණු තියෙනවා. ඕනතරම් දේවල් සකස් වෙනවා. ඒ කියන්නේ අර ශබ්දේ වශයෙන් දැනගත්තේ නැති වුනහම අපේ හිතේ ප්‍රපංච ගොඩ නැගිලා සත්පුද්ගල භාවයේ හැදිලා බාහිරට බනින්න ගහ ගන්න රණ්ඩු වෙන්න දේවල් කාරණා සකස් වෙනවා. ඒ අසංවර භාවය නිසා. නමුත් අපි සතියෙන් ශබ්ද වශයෙන් දැනගත්තොත් ඔන්න කන සංවර භාවයටපත් වෙනවා. ඒ වගේමයි නාසයට අරමුණක් එනකොටත් ඒ ගඳ සුවඳ වශයෙන් දැනගත්තේ නැත්නම් එහි ඇලීම් ගැටීම් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දිවට රසයක් එනකොටත් ඒ රසයේ වශයෙන් හඳුනා නොගන්න තාක් ඇලීම් ගැටීම් පහළ වෙනවා. එතකොට කයට ස්පර්ශනකොටත් එහෙමයි හිතට හිතුවිල්ල එනකොටත් එහෙමයි. Tamanට පුළුවන් නම් ඉන්ද්‍රිය සංවර කර ගන්නකොට මේ අකුසල ධර්ම පහළ වුණත් ඒ ඇහැ රැක ගන්න, කන රැක ගන්න, නාසය රැක ගන්න, දිව කය මනස රැක ගන්න පුළුවන් නම් අන්න ඒක සතියෙන් ඒ සංවර භාවය ඇති කර ගන්න පුළුවන්. අන්න ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. මේ ප්‍රශ්න අහපු කෙනාට මේ ප්‍රශ්න වලට පිළිතුරු පැහැදිලි වුණාද? ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. ඒක භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් නම් නෙමෙයි. සබාධම අපි කියන දේ කරනවද? ප්‍රශ්නේ පදනම කොහොමද දන්නේ නැත්නම් කියලා මේ ක්ලියර් තියෙන්නේ. මේ කොහොමද දෙ පොඩි පුතා? නෑනේ දැන් අපි වහින්න කියලා කිව්වොත් දැන් වහින්නේ නෑනේ. මේ පායලානේ තියෙන්නේ. අපිට ඕන ඕන විදිහට සබහාදාම වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි එකට දෙන දින පිළිතුර. ඉතින් අනික් කට්ටියට නැද්ද මේ භාවනාව සම්බන්ධ ඉදිරිපත් කරගත යුතු පැහැදිලි කරගත යුතු ප්‍රශ්න ගැටළු? එතකොට මූලික උපදේශ ටික සියලු දිනාටම පැහැදිලිද? මූලික උපදේශ වල මොනවා හරි අඩුපාඩු තැන් තියෙනවද? පැහැදිලි කරගත යුතු කාරණා කොහොමද භාවනා කරනකොට කරන්න ඕනේ කියලා හැම. ඒ කියන්නේ කවුරුත් අද භාවනා කරේ නැද්ද? ඒක නෙමෙයි. කාටවත් ප්‍රශ්න. මයික් එක. හොඳයි. සුපත් වේවා. අවාඩිල කතා කරා. ඔන් කරගන්න.
ඉස්සරහම චුට්ටක් චුට්ටක් කපුලෙ මොලිදු නම් ගොඩක් එහෙම හද මාරුණා.
ඔව්.
මාරුණා. මට කක් කියලා යනකොටේ මම නැත නැතර බලනවා කියලා මට නම් ඉන්ද්‍රියාවලි දැනුණා. මම ඉන්ද්‍රියයන් සමහර වඩා වැටෙනවා.
ඔව්.
ඒක වඩාගෙනෙත් නෑ.
ඔව්.
බාහම නිකන් ඉරිය ලැබෙනවා කියලා දැනෙන්නේ.
ඔව්.
එහෙම දෙයක් දැනෙයි මම නංගි මුතු හොලා නින්න. නංගි මෙලියව දැක්කද කියලා.
ආහා.
එයාම නෑ අකෝ නින්දන ගියේ කියලා. මට එහෙම දෙයක් දැනම සම්මනස් එක දැනෙන්නේ නෑ ඒකයි තමයි.
ආ රයිට්. ඒ කියන්නේ ඒ නින්ද යාම සම්බන්ධයෙන් හිත පසුතැවීමක්ද තියෙන්නේ? නැත්තම් භාවනාව
සතුටක්
දෙනවා නේද? ආ, එතකොට මෙහිමයි මේ සාමාන්‍යයෙන් භාවනා අරමුණක අපි හිත තියෙනකොට අපේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් හිතනද ගෙදර දොර මොකක් හරි ප්‍රශ්නයක් ඔලුවට ආවට පස්සේ එදාට නිින්ද යන මඩුවේ නේද? මොනවා හරි ප්‍රශ්නයක් ඔලුවට ආවොත් නිින්ද යන්නේ නැහැ නේද? ඒ කියන්නේ ගැටෙන අරමුණක් ආවොත් නිින්ද යන්නේ නැහැ. සමහර විට ඇලෙන අරමුණක් ආවත් ඇලීමක් තියෙනවා නම් ඒත් නිින්ද යන්නේ නැහැ. මෙන්න මේ ඇලීම් ගැටීම් දෙකට නීවරණවල තියෙන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. කාමච්ඡන්දේ ව්‍යාපාදයටයි කියන ඇලීම සහ ගැටීම කියලා සාමාන්‍යයෙන් කිව්වොත්. මෙන්න මේ දෙක තියෙන තාක් අපි අවදියෙන් ඉන්නවා. අපි ක්‍රියාශීලීව වැඩ කරන්නේ, අපි ක්‍රියාශීලීව එක එක දේවල් වල යෙදিলা කටයුතු කරන්නේ මෙන්න මේ කියන නීවරණ ධර්ම දෙක තියෙනකන් තමයි. කාමච්ඡන්ද සහ ව්‍යාපාදේ. දැන් අපි භාවනා කරන්න ඇවිල්ලා මේ ආනාපානය වගේ උදාසීන අරමුණක්. ආනාපානයට ඇලෙන්න දෙයක් නැහනේ. ආනාපානයක ගැටෙන්න දෙයක් නැහනේ. උදාසීන මධ්‍යස්ථ අරමුණක් තියෙන්නේ. අන්න ඒ වගේ අරමුණක හිත තැම්පත් කරනකොට ආශ්වාසයේ වෙලාවේ ආශ්වාසය කියලා දැනගන්නවා. මොනවද වැටෙන්නේ කියලා දැනගන්නවා. ප්‍රාශ්වාසයේ වෙලාවේදී ප්‍රාශ්වාසය කියලා මානසිකාරය කරනවා. මොනවද වැටෙන්නේ කියලා දැනගන්නවා. මෙන්න මෙහෙම සතියෙන් ඉන්නකොට Tamanට දන්නේම නැතිව මෙන්න මේ ඇලීම් ගැටීම් දෙකෙන් හිත මෑත් වෙනකොට ඊළඟට එන නීවරණ ධර්මයේ තමයි තීන මිද්ද කියන එක. කයෙහි හිත අලසකම. හැබැයි ආධුනික යෝගාවචරයා හිතන්නේ මට නිින්ද ගියා කියලා. දැන් භාවනා ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ වගේ තැනකට ආවට පස්සේ මොකුත් හිතන්න ප්‍රශ්න නැහැනේ. දැන් සීලයක හිත පිහිටලා අරමුණේ හිත තැම්පත් කරගෙන යනකොට ඒ ගත්ත අරමුණ ටික කෙටි වෙනවා. නොදෙනලා වගේ යන්න පටන් ගන්නවා. අරමුණත් එච්චර රසයකුත් නැහැ. ටික වෙලාවක් හිත පවත්වපුවාම ඔන්න හිත එකපාරම හැංගෙනවා. මේක කියන්නේ හිත හැංගෙනවා. එතකොට සමහර වෙලාවට සද්දයක් ඇහුනොත් එකපාරම ගැස්සිලා හැරෙනවා. ඔහොම එකපාර. සමහර වෙලාවට වැනෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අඩ නිින්ද වගේ තියෙනවා. හැබැයි Tamanට තේරෙනවා තමයි ඉන්න බවක් තේරෙනවා. හැබැයි අඩ නිින්දකද නොනිින්දකද කියලා දන්නේ නැති මට්ටමට එනවා. දැන් යෝගාවචරය පසුතැවෙන්න හොඳ නෑ. දැන් මේ භාවනාවෙන් ටිකක් හිත අර ඇලීම් ගැටීම් දෙකේ මෑත් වෙලා තියෙන අවස්ථාවක තමයි දැන් Tamanගේ හිත හැංගෙන්න දෙන්නේ. මෙන්න මෙතෙන්ටත් අවදි වෙන්න පුළුවන් නම් තවත් හොඳ දක්ෂතාවයක්. දැන් අර ඉස්සර භාවනා කරන් ඉඳගත්තට පස්සෙත් ලොකුම ප්‍රශ්නේ මොකද? හිත පිට යන එකනේ. නවත්තන්න බෑ. ඒකේ කාරණු හිතෙනවා. එතකොට කාටවත් නින්ද යන හොඳට ඉද්ද ගැහුවා වගේ කෙලින් ඉන්න පුළුවන්. හිත හිතා. නමුත් භාවනාවේ වැඩෙනවා කියලා කියන්නේ ඒ බාහිරට විසිරෙන එක නෙමෙයි. මේවා තැම්පත් වෙන්න ඕනේ. බාහිරට විසිරෙන එක අඩු වෙලා ඇලීම් ගැටීම් වලින් හිත මෑත් වෙන ගමන් ඊළඟට එනවා ඔන්න අභියෝගයක් කියලා යෝගාවචරයට. නින්දක් නොනින්දක් වගේ අඩ නින්දේ ගතියට එනවා. එතකොටත් අවදි වෙන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට කියනවා මේ මානසිකාර්ය මේ විතක්කය තමන්ගේ අවදිමත් භාවය තමන් ඉන්න ඉරියව්ව තුළ වැඩි කරගන්න පුළුවන්. එක ළඟ ආස්වාසය පිළිබඳව බොහොම සතිමත් වෙන්න පුළුවන්. දැන් ආස්වාස ප්‍රාසාසයත් ඒ අවස්ථාවේදී දැනෙනවා නොදැනෙනවා වගේ මට්ටම වෙන්නත් ඇති සමහර විට. සමහර විට කියා ගන්න තේරෙන්නේ නැති වගේ වෙන්නත් ඇති. අන්න ඒ වෙලාවේදී ආශ්වාස ප්‍රාශ්වාසයේ ප්‍රකට නම් ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේ හොඳට සතියෙන් ඉන්න කියනවා. දැන් තේරෙනවා අඩ නින්දට වගේ එනවා, ගැස්සිලා අවදි වෙනවා, ආයෙනවා. ඒ පසුතැවෙන්නේ නැහැ. දැන් භාවනායේ ක්‍රමක්‍රමින් ඉදිරියට යන්න හදනවා. එතකොට එතනට අවදිමත් වෙන්න උත්සාහ වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන් ඉන්න ඉරියව්ව තියෙනවානේ. අන්න ඉරියව්ව තුල ඉන්නවා කියලා හිතෙන් විතර්කයක් කරන්න පුළුවන් නම් ඉන්න බව පිළිබඳව අන්න එතකොටත් හිත අවදිමත් වෙලා එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ උපක්‍රම කරොත් ඔය Tamanට දැනෙන්නේ නැහැ වගේ ගිහිල්ලා ඔය වගේ නින්දට යනවා වගේ හිතන එක දුරු කරගෙන හොඳ අවදිමත් භාවයක් ඇති කර ගන්න පුළුවන්. දැන් ඔය පළවෙනි අවස්ථාවනේ උකද්ද එක්ක ආයෙත් භාවනා කරනකොට ආයෙත් එන්න පුළුවන්. සමහර විට ආයෝක නොවිලා හිත විසිරෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙලාවට පසුතැවෙන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් Taman ඒ දවසකට සුව වේලාවක් හරි ඒ භාවනාව කරනවා නම් ඒක අනුග්‍රහයක් වෙනවා භාවනාවේ දියුණුවට. ওই වගේ අත්දැකීම් එනකොට නැවත එන්න දෙන්න. ඔක වර්ධනය කරගන්න ඉඩ හරින්න. එතකොට පුළුවන් වෙනවා ওই නිින්ද යන්න එන අවස්ථාව හොඳට අල්ලගන්න. සමන එක පාර එක සිද්ධියක් වෙන්නේ නැහැ. ගහකින් ගෙඩියක් දඩස් ගාලා වැටෙනවා වගේ එක පාර නිින්දෙන්නේ නැහැ. අරමුණත් එක ටිකක් වෙලා හිත තියාගෙන ඉඳලා ඔන්න ටික ටික හිත හැංගීගෙන හැංගීගෙන ඇවිල්ලා තමයි එකපාරම වැටෙන්නේ. අන්න එතකොට ඔය එන රටාව අල්ලා ගන්න පුළුවන් භාවනා නැවත නැවත කරන්න පටන් ගන්නකොට. ඔය වගේ අඩ නින්දේ ස්වභාවයට එනකොට අල්ලා ගන්න පුළුවන් කලින්ම. එතකොට අවදිමත් භාවය පවත්වන්න පුළුවන් වෙනවා. අන්න ඔය කඩේම ජයග්‍රහණය කරගන්න පුළුවන් නම් ඔතනට අවදිමත් භාවය පවත්වන්න පුළුවන් නම් හොඳට අවදිමත්ව තැම්පත් මනසකින් ඒ අරමුණු මානසිකාරයට හසු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තට අනුග්‍රහ කරන්න ඕනේ. තේරෙනවද ඒක? ඔන් කරගන්න. කියන්නේ භාවනාව කිරලා තියනවා. කියන්නේ ඒ පිළිබඳව භාවනාව ඉස්සරහට යනවද පස්සට එනවද කියලා සැක ඇති කරගත්තොත්
සැකයක් නැහැ. කෙලින්ම මෙයා ඒ විදිහම කියන එක තමයි මම කියන්නේ.
ඒ කියන්නේ සැක නැත්තම් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. භාවනා ක්‍රම කරගෙන ගිහිලා තියෙන ක්‍රමේ හරි ඔහොම දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ දැන් අපි ওই සක්මණෙන් ගන්න එකලාශය තියෙනවනේ. ඒක එදින්දා වැඩ කරනකොටත් ඒ වගේම ගන්න පුළුවන් ද බලන්න. ඒ කියන්නේ බොහොම සැහැල්ලු මනසකින් අර පාද චලනයේ ඔස්සේ හිත තියාගෙන යනවා වගේ එදින්දා විදිනකොටත් ඒ ගන්න පුළුවන් නම් ඒ සැහැල්ලු සම්බර මනස ඒක වර්ධනය වෙනවා. ඒ කියන්නේ මේක හොඳට සති මාත්‍රා හොඳට මේ ජව සම්පන්න වෙන්න ඕනේ. එක දිගටම අඛණ්ඩ සතියක් පවත්වන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් ධර්මයෙන් අනුග්‍රහ ලැබිලා තියෙනවා. දැන් තමන්ගේ කරන තමන් කරන අනුග්‍රහය ටික ටික වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ දවසකට දැන් පැයක් නම් ඉඳගෙන හිටියේ පැය එකහමාරක් වගේ භාවනාව සඳහා මුළු කාලයෙන් දවසකට පැය එකහමාරක් නම් යොදලා තියෙන්නේ පැය දෙක කරගන්න. පැය භාගයක්වත් අඩු ගානේ වැඩි කරගන්න. සක්මන සඳහා ටිකක් ඊට වඩා කාලය යොදා ගන්න. එතකොට ඔය එදින්දා වැඩ කරනකොට පුංචි පුංචි දේවල් වල පවා සතිය හොඳට වර්ධනය කරගන්න. ඒ කියන්නේ දැන් අපි මේ අතේ ඇඟිලි චලනය කරන්නේ. ඒ චලනයේ පවා තමන් සතිමත්ව දකින්න පුළුවන් නම් පොඩි පොඩි දේවල් කරනකොට ඒ වගේ තමන්ගේ කයත් එක්ක ඉන්නකොට පුදුමාකාර විදිහට ඒ සියුම් චලන පවා අල්ලගන්න උත්සාහවත් වෙන්නේ. ඇහිපිලි ගහනකොට ඒ චලනයේ පවා අල්ලගන්න උත්සාහවත් වෙන්නේ. ඒ වගේම කතා කරනකොට ඒ ඇතිවන සියුම් සියුම් චලන සංවේදනා ඒ සෑම දෙයක්ම හොඳට අල්ලගන්න උත්සාහවත් වෙන්නේ. දැන් සතියෙන් දෙන්න තව තීව්‍ර කරන්න. එදින්දා වැඩ කරන උපව ආර වගේ සියුම් චලන අල්ලා ගන්න පුළුවන් විදිහට කණ්ණාඩි දෙක ගලවනකොට තියනකොට ඒව කරනකොට සෑම අවස්ථාවකම සතිය ගිලිහින්න නොදී අකණ්ඩ කරගන්න පුළුවන් නම් මේක හොඳට Java කැවෙන්න පටන් ගන්නවා. සති මාත්‍රාව එන්නෙන්න මේකේ බලය වැඩි වෙන්න පටන් ගන්නවා. එකඟකම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේ දැන් අර ධර්මයෙන් අනුග්‍රහ ලැබිලා තියෙනකොට තමන් තව තවත් අනුග්‍රහ කරන්න ඕනේ ධර්මයේ පැත්තට. එතකොට මේක හොඳට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා මේක බල කැවෙන්න, කස කැවෙන්න, Java කැවෙන්න පටන් ගන්න ධර්මයේ විසින් ඒක ඉස්සරහට array යනවා. ඒ නිසා හොඳට ඒ වගේ සතියෙන් දෙන්න තීව්‍ර කරන්ද යමක් කළ යුතු දේ දෙයට අනුග්‍රහ කරන්න. කුංචි කුංචි සෑම අවස්ථාවකම සතිය අත්හදා බලන්න සතිමත් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට පරියංක භාවනාවේ ඉන්නකොට තමන්ට ඒ සැහැල්ලු සම්බර මනසේ ඉන්නකොට එතනට බොහෝ මික්මන්ට යන්න ක්‍රම සහ විදි හදා ගන්න පුළුවන්. තමන් ඉඳගෙන පැය භාගයකින් ඒ වගේ නිශ්චල අවස්ථාවකට ගියා නම් ඒ තැම්පත් මනසට ඉඳගත්තට පස්සේ හුස්ම රැලි දෙක තුන බලනකොට ඒ නිශ්චල භාවයට එන මට්ටමට හිත හදා ගන්න පුළුවන්. ඒ වගේ ඒ තමන් ගත විවේකය නිතර නිතර ඇසුරු කරන්න පටන් ගන්නවා නම් නිතර නිතර ආසේවිතාය භාවිතාය බහුලීකතාය කියලා කියනවානේ සර්වජන් වාසේ. නැවත නැවත අසුරු කරන්න ඕනේ, භාවිත කරන්න ඕනේ, බහුලීකත කරන්න ඕනේ. අන්න එහෙම කරනකොට තමයි ඒකේ අනුග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තමන්ට ලැබෙන ප්‍රයෝජනේ වැඩි වෙන්න පටන් ගන්න. අන්න ඒ වගේ ඒ පැත්තට පරියංක භාවනාවේදී අනුග්‍රහකරනද ඒ වගේ මේ නිශ්චල භාවයේ ඉන්නකොට තමන්ට මොන අරමුණාවක් ඒ අරමුණේ වර්තමාන දැනීම තුල බොහෝම සැහැල්ලු සම්බර මනසකින් හිත පවත්වන්න හිතේට හිතුවිලි පැන නැගුණත් ඒවා එන හැටි යන හැටි අත්දක ගන්න උත්සාහවත් වෙන්න, කයට මොන සංවේදනාව දැනුණත් බොහොම සැහැල්ලු සම්බර මනසකින් ඒවා ඇති වෙන හැටි නැති වෙන හැටි දැනගන්න අදහසින් සතිමත් වෙලා ඉන්න, අවදිමත් භාවය පවත්වන්න. ඒ කියන්නේ බලෙන් හඹාගෙන යන්න එපා, ඒක එන හැටි තමන්ට අවබෝධ වෙන්න ඕනේ. ඒකට තමන්ගේ දැනුවත් භාවය අවදිමත් භාවය කිසිම ආතතියකින් තොරව සැහැල්ලු සම්බර මනසකින් පවත්වා ගන්න. දින්දා ජීවිතයේ ගත කරන කොටත් යම් කුමන හෝ තැනක කය පිළිබඳ ආශාවක්, ආහාරයේ ගිජු බවක් ආදි වශයෙන් මොනවා හරි තැනක තමන්ගේ හිත ඇලිලා තියෙනවා නම් ඒ වගේ සංඥා වෙනස් කරගන්න. කය අසුභ සංඥාවෙන්, එතකොට ආහාරයේ පටික්කුල සංඥාවෙන් පිළිකුල් භවේ ඒ මනස ඒ වගේ නොඇලෙන මනසක් හදාගන්න උත්සාහවත් වෙන්න. මේ නොඇලිච්ච නිබ්බිදා බහුල වෙච්ච මනසක් අන්න ඒ වගේ ඒ පැත්තට අනුග්‍රහ කරන්න ඕනේ. අන්න එහෙම බාහිර සාධකත් ගුණ වුණාට පස්සේ තමන් ඒ සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කරන අනුග්‍රහයත් හොඳට බල කැවුනට පස්සේ ඒ ධර්මයෙන් කළ යුතු අනුග්‍රහය ධර්මයේ විසින් ඉදිරියට රයනවා. නිසා තමන්ගේ පැත්තෙන් කළ යුතු අනුග්‍රහ ටික සපයන්න, එතකොට ධර්මයේ විසින් ආයතුරු ටික ඉස්සරහට රයනවා. ඒ පැත්තට අනුග්‍රහ කරන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. මයිකේ ෆයිට් කරමු, ලැජ්ජ වෙන්න එපා. පහසෙන් ඉඳගෙන
අපේ පුතා අහපු ප්‍රශ්නක මම මේ ආවේ. සුභදාම අපි එන්නේ වෙනම කියන එක. එයා නිතරම එන ප්‍රශ්නයක් ඒක.
මොකද සුභදාම?
අපි එන්නේ නිතරම දෙනවා
කියලා.
මම ඒ වචක් කරනවා. මම කියන මේ විශ්ය තුන අපිට හැම දෙන්න දෙන්න කියලා. මම උනත් චුට්ටක් ඒවා ටිකක් මාසෙම නැතත් කලින් තියලා කිව්වනි. සුභදාමට මේ විශ්ය රාශි වලම දේවල් කරනවා කියන්නේ. මම කියන පුතේ අපිට හැම දෙයක්ම දෙන මේ විශ්ය අපිට ගරු කරන්න ඕන. දැස්ස දෙන්නේ මේ අපිට ඕන දාන්න නැතිලට මුදුන අපිට හැම දෙයක්ම දෙන විශ්ය තමයි. ඉරුණක් නැත්නම් අපි ජීවත් වෙන්නේ නැහැ කියලා
කියනවා.
මම අර කියපු දේ බොරු වෙනවා. අර සම්මත කියවනේ මේ විශ්ය අපි වෙන කිසිම දෙයක් අපි වල්ලාට දෙන්නේ නැහැ කියලා දැන් ඉස්සම නැත්නම් එහෙමයි මම ඒක දරුවන් පැත්තේ නෙමෙයි. දැන් අපි රැහි නැති කාලෙට පිරිත් අධ්‍යයන කරන අවස්ථාවේදීලා. ඇත්තටම ඒකෙන් අපි විශේෂ අපි හැමදේම පිරිත් අධ්‍යයනය කරනවා.
අවස්ථාවේදීලා
පිරිත් සත්‍යතාවයන් නැද්ද කියලා මම හිතන්නේ.
ඒ කියන්නේ පිරිත් කියපුවා කියනකොට වහිනේකේ සත්‍යතාවයක් නැද්ද කියලා දහන්නේ. නැහැ ඒක නම් ඉතින් ඒ කියන්නේ ධර්මයේ පැත්තෙන් බැලුවොත් බොහෝම සරල උත්තරයක් ඔයගොල්ලෝ තියෙන්නේ. හේතු සකස් වුණොත් ඵල ධර්මයේ සකස් වෙනවා. හේතු විතර නැත්තම් ඒ ඵල ධර්මයේ නැහැ. ඒ කියන්නේ හේතුඵල ධමයක් ධර්මයේ තියෙන්නේ. යම්කිසි හේතු ටිකක් සකස් වුණොත් ඒ කරුණ හැමම ඉෂ්ට වෙනවා. යම්කිසි හේතු ටිකක් එතන නැත්තම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඔක තමයි ධර්මයේ න්‍යාය ධර්මතාවය. ඉති මස්මින් සති ඉදං හෝති, මස්මින් අසති ඉදං නොහෝති. මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ. ඒක අපිට දෙන්නේ විශ්වයේද, ਸਰව බලධාරී දෙවියන් වහන්සේද, විෂ්ණු දෙවියෝද, කතරගම දෙවියෝද, බුදුහාමුදුරුවෝද, ඒ මොකුත් නැහැ. ඒක අපි දාපු අපි දාගෙන ඉන්න සංකල්පයක් විතරයි. ධම කියලා කියන්නේ මේ හේතු සකස් වුණොත් ඒ හේතු ටික අනුව ඒ ඵලය ක්‍රියාත්මක වෙනවා. හේතු සකස් වෙලා නැත්තම් ඒ ඵලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඔය අන්‍යාගමිකයන්ට ප්‍රශ්නේ උනේ ඒගොල්ලෝ බැලුවා දැන් කර්මඵලය විශ්වාස කරන පිරිසක් හිටියා. ඒගොල්ලෝ බැලුවේ හේතු ටික සකස් වෙනවා. එහෙනම් මේ හේතු ටික සකස් වෙච්චාම යම්කිසි ඊළඟ ජීවිතේට විපාක වාර විඳින්න වෙනවා අපිට. එහෙනම් මේ විපාක සැප විපාක වශයෙන් කරගන්න මේ ආත්මය ඉහළට අර යන්න ඕනේ. ඒගොල්ලෝ කියන සාසත දෘෂ්ටි පැත්තට හිත නැඹුරු කරා. නැඹුරු කරලා ඒගොල්ලෝ ඒකේ දෘෂ්ටියේ කෙළවරට ගියා. ආත්ම සංකල්පේ මේවා සියලු දේම කරන්නේ දෙවියන් වහන්සේ. මේකට ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් සත් පදාර්ථයක් ඉන්නවා. එහෙම නැත්නම් බ්‍රහ්ම කායක් තියෙනවා කියලා ඒගොල්ලෝ ස්ථිර දෙයක්, නিত্য දෙයක්, සුන්දර දෙයක් මවාගත්ත හිතෙන්. අන්න ඒක තමයි ඔක්කොම අපිව මවන්නේ, අපිව අපිට ඕන ඕන දේවල් කරන්නේත් ඔක්කොම කියලා ආත්ම සංකල්පය උකට කියන්නේ. එයාලා සාසත දුෂ්ටියට වැටුණා. තව පිරිසක් හිටියා මේ සසරෙන් මේ කෙලෙස් වලින් පීඩාවටමපත් වෙලා. ඒගොල්ලෝ කිව්වා නෑ නෑ මේ දේවල් මේ ජීවිතේ විතරයි. මරණයට පස්සේ මේක කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේ ඉන්න කාලේ කාලා බීලා ජොලි කරලා ඉමු. මරණයට පස්සේ මේ කයත් පස්සෙලා ඉදිරියලා ගිහිලා පොළොවට යනවා. ආයේ දුක් විපාක විඳින්නවත් කවුරුත් නෑ. ඒගොල්ලෝ උච්ඡේද දෘෂ්ටියට වැටුණා. කට්ටියක් එකාන්තයකට වැටුණා, කට්ටියක් අනික් අන්තයකට වැටුණා. සර්වජන් වහන්සේ අන්ත දෙකටම වැටුන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක ඉන්නවා. යම් කිසි අවස්ථාවක හේතු නිසා යමක් හටගන්නවා නම්, හටගන්නවා කියලා දැනගත්තොත් මේ හේතු ටික සකස් වෙච්ච නිසා මේ ධර්මතාවය සකස් වුණා. මේ හේතු නිසා මේක ඇති වුණා කියලා දැක්ක කෙනාට මේ මරණින් මත්තේ මම නැහැ කියලා හැඟීමක් එන්නේ නැහනේ. එයා උච්ඡේදයට වැටෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවක මේ හේතු නැති වෙනකොට මෙයා මේක නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත් එයා ස්ථිර සදාකාලික ආත්මයක් හෝ විශ්වයක් හෝ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් හෝ එතනට හිත තියන්නේ නැහැ. එයා දන්නව ඇතිවීමත් නැත් දන්නව නැතිවීමත් දන්නව. හේතු සකස් වෙනකොට ඇත, හේතු සකස් වෙන්නේ නැති වෙනකොට නැත. ඒකයි ධර්මීය සාමාන්‍ය ප්‍රතිපදාව. ඒක මැදුම් පිළිවෙත. කොයිම වෙලාවකට අන්තයකට වැටිලා නැහැ. ඕනෑම දෙයක ඕනම සංසිද්ධියක හේතුඵල ධමයක් තියෙනවා. මේ කියන්නේ ඕනෑම දෙයක් හේතුඵල ධමයක් සකස් වෙච්ච දෙයක්. මේ ඇතිකල්ලි මේ වේ, මේ නැතිකල්ලි මේ නොවේ. වැස්ස වහින්න ඕනේ, හේතු ටික සකස් වුණොත් වැස්ස වහිනවා. වැස්ස වහින්න නැති වෙන්න හේතු සකස් වුණොත් වැස්ස වහින්නේ නැහැ. ඒක කවුරුත් කරන දෙයක්වත් කවුරුත් විසින් කරන දෙයක්කට හේතු කරොත් ඒක ආත්ම සංකල්පයට යනවා. ඒක තමයි අන්‍යාගම අන්‍යාගම් ගොඩාක් දැන් හිත පවත්වලා තියෙන්නේ. පොඩි ළමයි පුංචි කාලෙකින් ඒ විවිධාකාර දේවල් පැහැදිලි කරනකොට දෙමාපියන්ට ඒ වගේ සමහර තැන්වලදී ඒ වගේ දේවල් කියන්න වෙනවා. ඉතින් ඒක ධමපැත්තෙන් සකස් කරොත් අර වගේ පසුබිමක් තමයි තියෙන්නේ. හේතු සකස් වෙනකොට තියෙනවා, හේතු සකස් වෙන්නේ නැති වුනහම නැහැ. තේරුණාද නැහැ? නෑ වැස්ස ඒක ඒ වැහිපිරිතේ ආනිසංශයක් හෝ යම් කිසි බලයක් හෝ තියෙන ඉඩ තියෙනවා. මේක ඇත්තටම භාවනාවට සම්බන්ධ එකක් නෙමෙයි. ඔය දැන් අපි භාවනා මේ සියලු දෙනාගේ මේ තනිත් පැත්තට රයන්නේ දැන් ඔය ප්‍රශ්නේදී. ඒ කියන්නේ මේ දැන් ওই වැස්ස වලහක දෙවරු කියලා කොටාසයක් ඉන්නව අහලා තියනවාද? විජ්ජුලතා ඔන්න මොකද්ද තියෙන සූත්‍රයක හම්බුනා මට කියවනකොට අන්න ඒ වගේ ඒ කට්ටියට ඒ වැස්ස සකස් වෙන්න අවශ්‍ය කරුණු කාරණා සකස් කරන්න පුළුවන්. අන්න එහෙම වුණොත් වැස්ස සකස් වෙනවා. එහෙම නැත්තම් වැහිම කියන වහිනවා කියන කාරණේ සකස් වෙන්නේ නැහැ. ඒකට පිරිත්වල තියෙන ওই ධර්මයේ ගුණ බුදුරජාණන් වහන්සේගේ ගුණ බොහෝ අවස්ථාවලදී ඒ වගේ තියෙන්නේ. අන්න ඒ වගේ කාරණා හේතුවෙන් ඒ අදුෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ඇස්ස කියන කාරණාව ඒ සබහාදාමේ යම් යම් විපර්යාස වෙන්න පුළුවන්. ඒකට ওই නියාම ධර්ම තමයි බලපාන්නේ. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියන ඒ ඔක්කොම බලපානවා. හේතුඵල ධමකින් තමයි හැම සංසිද්ධියක්ම සිද්ධ වෙන්නේ. සපටේවා
ප්‍රශ්නයක්
එතකොට මේ කොහොම ඉන්න මෑනියෝ? එතකොට භාවනාව කියලා මෑනියෝ අදහස් කරන්නේ මොකද්ද එතන? මෛත්‍රී භාවනාව කියලා ද මෑනියෝ කරන්නේ? එතකොට පොත බලාගෙන ඒ තියෙන වාක්‍ය ටික කියවෙමින් මේ මෛත්‍රී භාවනාව කරනකොට අර වගේ හිතට හිතුවේ නැහැ කියලාද කියන්නේ? ආ එතකොට පොත බලන්නේ නැතුව කියනකොට අර වගේ හිතුවිලි එනවා. එතකොට පොත බලාගෙන කියවනකොටද මෑණියන්ගේ හිත හොඳට තැම්පත් වෙන්නේ පොත බලන්නේ නැතුව කියනකොටද?
පොත බලන්නේ නැතුව කියනකොට තමයි ඒක ප්‍රශ්නෙන්නේ. ඒක තියන්නේ එතන. පොත බලන්
හරි. එතකොට ওই මෛත්‍රී භාවනාව පැත්තෙන් අපි කතා කරේ. ඒ කියන්නේ දැන් ඔතන ප්‍රශ්න වෙලා තියෙන මෑණියන්ට මේ හිත පිට යන එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මෑණියෝ හිතන්නේ භාවනාව කියන්නේ එක මරමුණේ හිත තියාගෙන ඉන්න ඕනේ කියන එක. තමයි භාවනාව කියලා හිතාගෙන ඉන්නේ දැන්. මෛත්‍රී නම් මෛත්‍රියේම එක දිගට හිත පවත්වන්න ඕනේ කියන එක. හරි. එතකොට දැන් හිත පිට යන එක ඒකට සාපේක්ෂව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි. එතකොට ඔය gedaridi කරපු එකනේ. එතකොට අද මෙහෙදි ඇවිල්ලා පළවෙනි වතාවේ මෙහෙට ආවේ. හරි. එතකොට මෙහෙට ඇවිල්ලා මූලික උපදේශ ටික අහනකොට මෑණියන්ට මොකක් හරි ඊට වඩා gedaridi ඔය කරපු මෛත්‍රී භාවනාවට වඩා යමක් කළ යුතුයි කියලා හැඟීමක් ආවද? මොනවා හරි තේරුණාද මොකද්ද කරන්න ඕනේ කියලා?
මෙහෙදි
හරි. එහෙම කොහොමද මොකද්ද භාවනා කරේ අද ඇවිල්ලා ඉඳගෙන? මොකද්ද ඉස්සෙල්ලාම භාවනාවක් වශයෙන් එහෙම කරේ? ආහා ආරයිට්. ඒ කියන්නේ මෙහෙදි දුන්න උපදේශය බුදු ගුණ අනන්තයි කියලා කියුණාද? මේ මූලික උපදේශයක අහන්න හිටියද? නෑ. ඇත්තට මේකේ බුදු ගුණ අනන්තයි කියලා නම් තිබුණේ නෑ. මම දන්න තරමින් ලොකු ස්වාමීන් වහන්සේ කියුවේ අර සතිය මූලික කරගෙන කොහොමද භාවනා කරන්න කියලා. එතකොට මෙහෙදි ඉඳගෙන පරයක් විතර පරියංග භාවනා කරපු එකේ ආනාපානිය ඔස්සේ හරි ඉන්නේ රියව ඔස්සේ හරි සතිමත් වෙන්න උත්සාහවත් වුණාද? ආරයිට්. ඒ කියන්නේ හිත නිතරම පිට යනවා නේද? හරි. ගෙදර ඉන්නකොට ඒ වගේ පිට යන්නේ නැද්ද?
පොත බලන්න තමයි කරන්නේ තමයි
නේද? ඔව්. දැන් භාවනා කරන්නේ නැති වෙලාවේ ඔව්. දැන් අපි හිතමුකෝ භාවනා මුකුත් කරන්නේ නැහැ. භාවනාව කියන එක මුකුත්ම කරන්නේ නැහැ. එතකොට මෑණියන්ගේ හිත පිට යනවද නැද්ද? ඔව්. දැන් භාවනාව කියලා පොත බලාගෙනවත් මොකක්වත් නුමුණන්නේ නැහැ. එතකොට මෑණියන්ගේ හිත පිට යනවද නැද්ද? එතකොට දැන් හිතන්න බෑ නේද පිට යනවද නැද්ද කියලා? ඒ කියන්නේ අපි භාවනා කරන්න කියලා අපේ හිත කියන එක නානා අරමුණු වල ගමන් කරමින් පවතින නිතරම අහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනසින් අරමුණු අරගෙන ඉන්නේ. හරිද? අපි දැන් භාවනා කරනවා කියලා එක අරමුණක හිත තැම්පත් කරන්න හදනකොට තමයි අපිට තේරෙන්නේ මගේ හිත පිට පයින්නවා කියලා. එක අරමුණක් හඳුන්වා දෙන්න යනකොට තමයි තේරෙන්නේ. එක්ක මෛත්‍රී භාවනාව කරන්න හරි, ආනාපානී කරන්න හරි, බුදුගුණ හරි වඩන්ඩ එක අරමුණක තමයි හිත පවත්වන්න හදනවනේ. සුවපත් වේවා සුවපත් වේවා හරි කියලා. අන්න එහෙම එක අරමුණක හිත පවත්වන්න යනකොට තමයි දන්නේ මෙච්චර කාලයක් අපි නොදැන හිටියට මගේ හිත පිට ගිහිල්ලා තමයි තියෙන්නේ කියලා. අන්න එහෙම ඒක තමයි භාවනාවෙන් හම්බෙන පළවෙනිම කමටහන වෙ හම්බිලා තියෙන්නේ. ඕක තමයි භාවනා කරන් එන ආධුනික යෝගාවචරයෙක්ට හම්බෙන පළවෙනිම කමටහන. දැන් මෑණියෝ බලන්න තමන්ගේ හිත පිට යනවා කියලා දැනගත්තොත් ඒ වෙලාවේ හිත පිට යනවද? මගේ හිත දැන් පිට තියෙන්නේ කියලා දැනගන්නවා. එතකොට හිත පිට යන්න පුළුවන්ද? බෑනේ. අන්න එතකොට යෝගාවචරය කියලා කියන්නේ දැන් කමටහන හම්බුණා. මොකද්ද? දැන් මෑණියෝ භාවනා කරන්න නැඹුරු වෙලා ඉන්න ඕනේ දවසකට මොනවා හරි භාවනාවක් පොත බලාගෙන හරි ඒක ගැන සතුටු වෙන්න ඕනේ. සතුටු වෙලා ඊළඟට පිරිසුදු කරගන්න ඕනේ. දැන් තමන්ගේ හිත ඔන්න අරමුණේ තියාගෙන ඉන්නකොට පොත නැතුව හරි අරමුණේ හිත පවත්වනකොට මොකක් හරි අරමුණක ආනාපානෙ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්. ඔන්න හිත පිට යනවනේ. තමන් දැන් දැනගන්නවනේ මගේ හිත පිට ගියා කියලා. අන්නේ දැනගන්න වෙලාවේ පැති දෙකක් තියෙනවා. එකක් පසුතැවෙන්න පුළුවන්. අනික තමයි පසුතැවෙන්නේ නැතිව අයෙත් අර මෛත්‍රී භාවනාවට එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවට එන්න පුළුවන්. තේරෙනවද? ඔය දෙකෙන් ඡන්දෙ දෙන පැත්ත අනුව යෝගාවචරයාගේ ඉදිරියේද පසුද කියන එක තේරෙනවා. යම් කිසි කෙනෙක් හිත පිට යනකොට පසුතැවෙනවා නම් එන්දෙන්ද එයාට භාවනාවත් එපා වෙනවා, භාවනා ක්‍රමෙත් එපා වෙනවා, ඔක්කොම දාලා දමලා ගහලා යන්න හිතෙනවා. පසුතැවෙන්නේ නැතිව මේක මනුස්ස හිතේ ස්වභාවයක්. හැම මෙතන ඉන්න ඕන කෙනෙක්ගෙන් අහුවත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. දැන් මෑණිව අවංකව කියනවනේ. අනික කට්ටිය කියන්නේ නැහැ. ඒ ප්‍රශ්න නැති එකනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කිව්වත් ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට මේ අන්න එහෙම දැනගත්තා නම් තමන් හිත පිට යනවා කියලා. අන්න ඒ අවස්ථාවේ නැවත පුළුවන් නම් පසුතැවෙන්නේ නැතුව අර තමන් වඩන මූල කර්මස්ථානේ ආනාපානෙ වෙන්න පුළුවන්, මෑණිය කියපු විදිහට ඔය මෛත්‍රිය වෙන්න පුළුවන්. ඒ අරමුණේම හිත පවත්වන්න පුළුවන් නම් ඔන්න පසුතැවෙන්නේ නැතුව නැවත අරමුණට එන්න පුළුවන්. අන්න ඔහොම ටික වෙලාවක් ඉන්නකොට ආයෙත් හිත පිට පයින්න. දන්නේ නැහැ. සමහර වෙලාවට 5-10ක් ගිහිල්ලා විනාඩි 5-10ක් ගිහිල්ලා ගොඩාක් ඈත එක එකව කල්පනා වෙලා වෙච්ච සිද්ධි, වෙච්ච ප්‍රශ්න, අතීත අනාගත. හැබැයි ආයෙත් පසුතැවුනොත් ආයෙත් පරාද වෙනවා. නමුත් පශ්චාත්තාප වෙන්නේ නැතිව ආයෙත් දැනගන්නවා මගේ හිත පිට ගියා කියලා. ආයෙත් අරමුණේ තියෙනවා. අන්න ඔහොම කරනකොට මෙයා හිත පිට පැන්නට ගණන් ගන්නෑ. කොච්චර ප්‍රශ්න තිබ්බත් ගණන් ගන්නෑ. ආයෙත් මට මේ මූල කර්මස්ථානේ හිත තියන්න පුළුවන්නේ. හරියට දැකලා තියෙනද ඔය පෙන්ගුයින්ල හදලා තියෙනවා මෙහෙම ගහපුවම ආයෙ කෙලින් එනවා. දැකලා තියෙනවා යට අඩියේ වැලි තියෙනවා. පෙන්ගුයින් ඔය හුලම්පුර වල හදලා තියෙන දැකලා තියෙනවද? මෙහෙම පයින් ගහපුවම ආයෙ කෙලින් එනවා. ආයෙ කොච්චර ගහුවත් ආයෙ කෙලින් එනවා. අන්න ඒ වගේ හිත තියන්න කොච්චර පිට හිත පිට පැන්න ආයෙත් අර පෙන්ගුයින් කෙලින් එනවා වගේ නවත් නැවත මූල කර්මස්ථානේ ඉස්ස ගන්න ඕනේ. එතකොට කොච්චර හිතුවිලි තිබ්බත්, කොච්චර සද්ද තිබ්බත්, කොච්චර වේදනා තිබ්බත් චරිචුරු ගන්න අනේ මගේ හිත පිට යනවා, අනේ වේදනාව වැඩි, අනේ හිතුවිලි වැඩි, අනේ සද්ද වැඩි, මට භාවනා කරන්න බෑ, හොඳ පරිසරයක් මොනේ කි කියා බාහිර සාධක වලට පසුතැවෙන්නේ නැහැ. දැන් මෙයා අර යුද්ධයට ගියපු යුද්ධ සෙබලෙක් වගේ මොන ප්‍රශ්නියාවක් ඒ හැම බාධාවක්ම සාධකයක් කරගන්න භවනාවට. අන්න එහෙම කරලා නැවත නැවත අර මූල කර්මස්ථානේ හිත තැම්පත් කරලා හිත තැම්පත් කරගන්න උත්සාහවත් වෙනවා. අන්න එහෙම කරොත් ඒ ධෛර්යය ඇති කරගත්තොත් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ චිත්තසංතාන තැම්පත් කරගන්න පුළුවන්. එකඟ කරගන්න පුළුවන්. වර්තමාන හිත පවත්වා ගන්න පුළුවන් වෙනවා. අන්න මේ පැත්තට අපි අනුග්‍රහ කරන්න ඕන. තේනවාද? කටි රසනේ කට්ටියට භාවනා කරේ නැද්දද? අනික කට්ටිය
අපලේ සාමිනි කටේ මරණ අපේ වාර 14ක් විතර වගේ මේ භාවනා දකනක සාභාවි වුණා. මේ සාභාවි වුණත් මේ දෙම අද කලෙක බාරයි එක එක චිත්ත මය බාර කරගෙන
ආ
මම තේවාගේ චිත්ත නැපුනේ අර පෞවි කාලෙදි සාමාන්‍ය ඒක පාම වෙනවා එනමුත් මේ මල්දිනේ දිග වේලාව බෑග් එකේ ඉන්නකොට කොහොමවත් වෙනවා කියලා ඒක ස්ථාප විතර පෙනුමක් කැටියෙ
ආ
ඒ නිසා ඒක සුබද අසුබද කියන එක දැනගන්න ඕනේ. මොකද සමහරවිට ඉස්සරහට මේ කාර්යංග භාවනා ඉබේ දැනෙන්නේ නැහැ. ඒක සම්බන්ධ පැහැදිලි කර දෙන්න කියලා මම කල්පනා කරනවා.
ඔව් කියන්නේ චිත්‍ර කියලා අදහස් කරන්නේ මොකද්ද?
චිත්‍ර කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔය සාමාන්‍ය භජෝරු වගේ හිතන් පේ.
ආමේ.
පාට වර්ග තේරෙනවා. හා හා. පාට වර්ග තේරෙන එක මොකද? ඒ වගේ දේවල් තමයි ඉන්නේ. අර්ධාසනාගෙන සාමාන්‍යයෙන් ඔය මේ ලාමක වගේ තමයි අපි කියන්නේ.
ලාමක.
ඔව් ලාමක පාට වර්ග.
හා හා හා.
මේ අද ඉතින් මේ අමුතු විදියට දැවුවා. ඊට පස්සේ මම කලබලුනේ.
ආ.
ඉතාලවලින් කියන්නේ.
රයිට්. එතකොට එහෙම චිත්‍ර වගේ පේනකොට තමන්ගේ හිත කොහෙද තියෙන්නේ? මූල කර්මස්ථානේ මොන වගේද වැටෙන්නේ?
මේ කොමනාලි ඒ දිහා මා එළිලා ඉන්නේ නැහැ. එතකොට ආස්වාද ප්‍රසවාසයම තමයි මම කරන්න දෙයටම.
ඔව්.
ආනාපාන පරිභාවනාව වෙන භාවනා කරන්නේ නැහැ. ඒක නිසා මේ දැන් වාර 15කට වෙනකොට අපි ඉන්න මේ පරිදු කරන විට පරියංග භාවනාවේ ආනාපාන ප්‍රතිභාවනා තම කරේ.
ඔව්.
වෙනත් භාවනා වලට තරන්න ගියේ නැහැ.
ඔව්.
ඒක නිසා මේ ටිකටම තමයි කර වෙනකොට කොහේ ඉස්සර වල පිටත හැරෙවෙත්
නැහැ.
මොකද සාමාන්‍ය මතලා කියන මේ කාලේ මාෘත්‍ය වුණාන හොතේ වලින් මඩුවේ ගෙනනවා. එතකොට මේ ජීවසීම කියන එක බොහොම මතයේක පැහැදිලි කියනවා.
මේක
නිසා මේ මම මේ ඒ වගේ දේවල් තේරෙකොට දැන් ඉස්සරහයිදී අසරණ වෙයි කියලා තමයි
නෑ නෑ මං ඒ අසරණ නොවෙන්න පුංචි ප්‍රශ්නයක් මං අහන්නේ. දැන් ඔය වගේ භාවනාව එනකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ එන චිත්‍ර මොන තැනද ආවේ කියලා හරියටම අල්ලගන්න පුළුවන් නම් එයාට උතෙන්ට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට මට මහත්යට කියන්න පුළුවන්ද ඔය වගේ චිත්‍ර පේන අවස්ථාවේදී මූල කර්මස්ථානෙ මොන වගේද ප්‍රකට වෙන්නේ මොන වගේද වැටෙන්නේ කියලා කියන්න පුළුවන්ද? ඒක මොන වගේද දැන් අපි හිතමු මුලින්ම වර්තා කරොත් මම ඉඳගත්ත පරියංග භාවනාව.
ඔව් පරියංග භාවනාව ඉතියා. ඊට පස්සේ පොඩ්ඩක් කියලා ඉඳලා තමයි මම ආනාපානසති භාවනාවට පටන් ගන්නෙ. විනාඩි 5ක් විතර ඉන්නවා. ඒක පාටම පටන් ගන්නෑ. මේ කපුල මාළු වින්දරිය පොඩ්ඩක් වේදනා කියලා. ඒක නම සදාන් කරගෙන ඉඳලා තමයි පස්සේ ආනාපානසති භාවනාවට වැටෙන්නේ. ලෝඩ මේ විදිහට කරගෙන යනකොට මේ ඉතර බාධා වල ආවා. නමුත් ඒ බාධා වන්නේ නමුත් අර ඒ විදිහට කොට මේ හිතරාටතුයි සමහරවිට මේ හිනහත් යන වෙලාවුත්
තියෙනවා.
ඔව් ඔව්. ඒක නතර වෙන්නේ නැති බාරවාඩි හිතන්නේ නැහැ වලට වඩා.
දැන් ඒන චිත්‍රෝස්සේ නේ ඔය කතා කරන්නේ.
ඔව්.
මං අහන්නේ දැන් එතෙන්ට වැටෙන්න කලින් අපි දැන් ආනාපානෙන් හිත තියාගෙන ඉන්නේ.
ඔව්. ඕන
ආශ්වාසය වෙලාවයි දැනගන්න. ප්‍රශ්වාසය වෙලාවයි දැනගන්න.
කොහොම
ටික වෙලාවක් යනවනේ.
ඔව්.
ඔහොම යනකොට මේ ගත්ත ආශ්වාස ප්‍රශ්වාසයට මොකද වෙන්නේ? ඒ අනුම් ක්‍රමක්‍රමෙන් ගිහිල්ලා ඔන්න චිත්‍ර මතුවෙනවා.
ඔව්.
අන්න එතකොට Tamanට වැටහෙනවද තේරෙනවද මේ ආශ්වාස ප්‍රශ්වාසය මොන වගේද කියලා?
ඒ
දැන් චිත්‍රත් තියෙනවා ආශාස ප්‍රාශාසෙත් තියෙනවා. එතකොට මුලින් තිබ්බ ආශාස ප්‍රාශාසයට වඩා අර චිත්‍ර පේන්න හදනකොට තියෙන ආශාස ප්‍රාශාසය මොන වගේද කියලා ආත්‍යම්පත් වගේ සංසිඳිලා වගේ ගොරෝසු නැහැ. හරි. එතකොට ඒ මට්ටමේදී තමයි ඔන්න ඔය වගේ චිත්‍ර එන්නේ. හරි. චිත්‍ර ආවට පස්සේ මහත්යා මොකද කරන්නේ? ඒ ඔසේ රජවරුණ රජවරුත් එක කතා කරන්න යනවාද ඒ මොනවද කියලා බලන්න යනවාද ඔටුන්න මොන වගේද කියලා
බලන්න. මේ තරහම් මේ වල මේ දැනෙනවා මේ කියන සාමාන්‍ය අපි දැන් ඉලක් දැන් අපේ
සුතමේ ඥානයේ වශයෙන් කරුණු මධිකම වෙ තියෙන්නේ භාවනාව හොඳට කියලා තියෙනවා. මම පැහැදිලි කරන්නම් මේකයි වෙන්නේ. දැන් යෝගාවචරයේක් ඉඳගත්තට පස්සේ භාවනා කරන්න අපි භාවනා අරමුණක් වශයෙන් තෝරා ගන්නවනේ ආනාපානෙ. ආනාපානය කියලා කියන්නේ රූප අරමුණක්. කාමය කියන එක අතහැරිලා තියෙනවා දැනටමත් ආරණ්‍යයක් ඇතුළේ ඉන්න හින්දා. ගෙදරල් දොරවල් වල මුදල් සම්බන්ධ ප්‍රශ්න නැහැ. දුවදරුව සම්බන්ධ ප්‍රශ්න නැහැ. ස්වාමි බිරිඳා සම්බන්ධ ප්‍රශ්න නැහැ. දැන් මේ ගමේ තියෙන සියලුම ප්‍රශ්න නැහැනේ. ආරණ්‍යයට ආවට පස්සේ කාමයේ කියන එක අතහැරිලා නේද? ඒ ප්‍රශ්න ටික අතහැරිලානේ. වතු පිටි මොකුත් ප්‍රශ්න නැහැනේ දැන්. හරි. ආවට පස්සේ කාම සංඥා වලින් හිතට බැටදෙනවා. කොච්චර ගෙවල් දාලාවත් වාහන මිද මුදල් දුවදරුව දාලාවත් ඒගොල්ලෝ ආරම්භයා තියෙන හිතේ සංඥා ටික එනවනේ. ඒකට කියනවා කාම සංඥා. ඒ වගේම හිත නිතරම තැවෙනවා නේද? එහෙනම් මේක නැති කරගන්න ඕනේ. අන්න ඒක නැති කරගන්න තමයි මූල කර්මස්ථානයක් දෙන්නේ. ආනාපානයි. ඒකට කියන රූප අරමුණක්. හරියට ගලක් පෙරලන්න අලවංගුවක් ගත්තා වගේ. අර කාමයේ අතහරින්න අරණ්‍යකට ආවා. විවේක පරිසරයකට ආවා. ඒ කාමයේ අතහැරලා ආවට පස්සේ මනසේ එනවනේ කාම සංඥා වගේක්. හිතුවිලි වගේක්. අතහැරලා දාපු ඒවා පිළිබඳ ආපු ඒවා පිළිබඳ අන්න ඒවා අතහැර ගන්න රූප අරමුණක් දුන්නා. හරිද? ආනාපාන. අන්න දැන් ඒතර කාමයට ඇටහැරියා කාම සංඥාවක් ගවන් වෙන රූප අරමුණක් දුන්නා. දැන් ඒගත් ආස්වාස ප්‍රාස්වාස ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගත්තා. මොනවද දැනෙන්නේ වැටෙන්නේ කියලා හොඳට අල්ලා ගන්නවා. පිට වෙනකොට පිට වෙනවා කියලා දැනගන්න. මොනවද දැනෙන්නේ වැටෙන්නේ කියලා අල්ලා ගන්නවා. අන්න ඔහොම ටික ටික හිත තියෙනකොට මේ ගත්ත රූපයත් මොකද වෙන්නේ? එන්නේ ඒකේ ඇලෙන්න දෙයක් නැහැ නේ රූපේ. ගැටෙන්න දෙයක්වත් නැහැ නේ. ඒකත් ටික 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 සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම එනකොට ආධුනිකයට මෙතනට එනකොට දන්නේම නැතු නිින්ද යනවා. හුරු නෑනේ දැන් මේ සංසිඳන මට්ටම. සමහර ඉන්නකොට මේ රූපේ ක්‍රමක්‍රමයෙන් ගෙවන් වෙනකොට ඔන්න සමහරුන්ට රූප සංඥාවක් වෙන්න පටන් ගන්නවා. දැන් රූපේ ගත්ත එක ගෙවෙනවා. කාමයේ අතහැර ආවට පස්සේ කාම සංඥාව. කාම සංඥා ගෙවන් වෙන්න රූප අරමුණ ගත්ත ආනාපාන. දැන් ආනාපානිය ටික 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 සංසිඳනකොට රූප සංඥාමත් වෙන්න පටන් ගන්න. දැන් අරක ගත්තරමුණත් ගෙවිලානේ. දැන් රූප සංඥා වශයෙන් ඉන්නේ හිතේ තියෙන සංඥා එන්න පටන් ගන්නවා. විවිධාකාර සංඥාමත් වෙන්න පටන් ගන්නවා. ඒක රූප සංඥාවක් වෙන්න පුළුවන්, ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන්, ගන්ධ සංඥාවක් වෙන්න පුළුවන්, රස සංඥාවක් වෙන්න පුළුවන්, ස්පර්ශ සංඥාවක් වෙන්න පුළුවන්. තේරෙනවද? සමහරුන්ට ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඔන්න විවිධාකාර ගියපු තැන් ගැන රූප චිත්‍ර රූපම වෙනවා. පරණ වෙච්ච සිද්ධි අහලා තියෙන ඉතිහාස කතා ඒවම වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට ආලෝක වගේ මතුවෙන්න පටන් ගන්නවා. රූපේ ගෙවුනහම මේ රූප සංඥා මතුවෙන්නේ. දැන් ක්‍රමක්‍රමයෙන් ගෙවන ප්‍රතිපදාවක න්‍යාවේ දැන් උන සමහරුන්ට ආලෝක. සමහරුන්ට එකපාරම වෙනදා ඇහෙන්නේ නැති සාමාන්‍ය ශබ්ද සාමාන්‍ය ශබ්ද වලට අමතර අසාමාන්‍යීද ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. උන සමහරුන්ට ඉටිපිසෝ ගාතාව කියන වගේ ඇහෙනවා. කරණීයමිත සූත්‍රය ඇහෙනවා. සමහරුන්ගේ අමනුෂ්‍ය ශබ්ද ඇහෙනවා වගේ ඇහෙනවා. ඒ කියන්නේ නොදැනිච්ච සංඥා වගේක් හිත ඇතුලෙන් මතු කරලා දෙන්න පටන් ගන්නවා. සමහරුන්ට ගන්ධ සංඥා මතු වෙන පටන් ගන්නවා. ඕන අමනුෂ්‍ය ගඳ වගේ එන්න පටන් ගන්නවා. එක එක විවිධාකාර කටුක ගන්ධයන්. සමහර විට මිහිරි ගන්ධයන් එන්න පටන් ගන්නවා. සමහරුන්ට දිවට කලාතුරකින් සමහරෙක්ට ඒවා රස දැනෙන්න පටන් ගන්නවා. සංඥා එන්න පටන් ගන්නවා දැන්. හරි සමහරුන්ට කයට පුදුමාකාර සැහැල්ලුවක්. ඒතර හිනාවෙන්ද හිතෙනවා. සමහරුන්ට කයට පුදුමාකාර විවිධාකාර ඒක එක සංඥා එන්න පටන් ගන්නවා. අන්න ඕක දැන් රූප කාමය අතහැරලා කාම සංඥාව අතහැරලා රූපය අතහැර දැන් රූප සංඥා එනකොට මෙතන යෝගාවචරය අහු වුණොත් ඇයි මට මේ රූපෙ එන්නේ? ඇයි ආලෝකෙ එන්නේ? ඇයි මේ රජවරු ගැන මතක් වෙන්නේ? මේක භාවනාවේ වැරදීමක්ද දන්නේ නැහැ කියලා පසුතැවෙන්න ගත්තොත් අර භාවනාව කඩාගෙන යන එක නවතින්න පටන් ගන්නවා. දැන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ කොච්චර රූප තිබුණත් කොච්චර රූප සංඥාත් රූප සංඥා ආවත් මොනම චිත්‍ර ආවත් තමන්ට පුළුවන් ද බලන්න ඒ ඇස්සේ මූල කර්මස්ථානේ පේනවද? තමන් ඉන්න බව තේරෙනවද? ඉඳගෙන ඉන්න බව තේරෙනවද? අන්න එහෙම දැනුවත් භාවයේ තියෙනවා නම් ඔය ආපු රූප සංඥා හිමීට සංසිඳෙට පටන් ගන්නවා. හැබැයි යම් කිසි අවස්ථාවක තමන්ගේ ආසාවක් තියෙනවා නම් ඒ රූප සංඥා පිළිබඳ ඕක දෙගුණ තෙගුණ වෙලා යන්න පටන් ගන්නවා. එතකොට සමහරුන්ට දෙවියෝ කතා කරනවා අන්නේ ඒ ආවෙනම පැත්තකට යන දේවාලයක් දාගන්නේ ගිහිල්ලා. සමහරුන්ට එක එක චිත්‍ර රූපම වෙන්න පටන් ගන්න. එතකොට වෙනම පැත්තකට යන එයා වෙනම මොකක් හරි ජොබ් එකක් කරන්න පටන් ගන්න. ඒ වගේ ඔතනදී අහුවෙන්න පටන් ගන්න. ඔතනදී හොඳ කඩේමක් ඔතනදී මානසික මට්ටම හරියට හොඳට තිබුණ නැත්නම් හරියට ඔය මේ භාවනා කරලා පිස්සුවදනා කියලා කියන්නේ ආන්න ඔතනට යනවා. ඒ කියන්නේ ওই මට්ටමේදී තමන් දැනගන්න ඕනේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශීලයේ හොඳට තියෙන්න ඕනේ. තමන් රකින්න ශීලයේ විශ්වාසයෙන් හොඳට තියෙන්න ඕනේ. එන රූප සංඥා වලට අහු වෙන්න හොඳ නැහැ. තමන්ගේ කොච්චර මොනවා මනසට ආවත් ඒ රූප සංඥා තමන් ඉන්න බව දන්නවා නම් මූල කර්මස්ථානයේ පිළිබඳ අවධානය තියෙනවා නම් වින භාවනා ක්‍රම හොය හොයා ආහිත විකාර කරන්නේ නැත්නම් තමන්ගේ හිත වර්තමානයේ පවත්වන්න දන්නවා නම් ඔය ආපු රූප සංඥාවත් ක්‍රමක්‍රමයෙන් සංසිඳිලා භාවනාව ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යන්න පටන් ගන්නේ. එනේන සෑම අරමුණක්ම සංසිඳීමේ පැත්තට යන්න පටන් ගන්නවා. අන්නේ පැත්තට අනුග්‍රහ කරන්න ඕන. ඒක සැක ඇති කරගන්න නැතුව කරන භාවනාව හරි කියලා හිතලා ඒ පැත්තට උදව් කරන්න.
බොහොම හිතේ.